චක්කු විඥාණය තමයි අපිට කිවි චෛත්‍යයක් තියෙනවා කියේ. දැන් චෛත්‍ය තියෙන්නේ කොහෙද? අරහි තියෙනවා නේද? ඇයි එහෙ තියෙනවා කියන්නේ? මේ ඇහැට පේනවා එකක් තියෙනවා. එහෙ කාගේ ඇහැටද පේන්නේ?
මගේ
ඇහැට. දැන් ඇහැයි චෛත්‍යයි අන්ත දෙකක් වෙන් කර. ඇහැ මේ පැත්තේ මට ආйти චෛත්‍ය බාහිර. අභ්‍යන්තර බාහිර. ඇහැ කියන එකට අපි කියන අභ්‍යන්තර ආයතනය. ඒ රූපේ චෛත්‍යයට කියනවා බාහිර ආයතන. ඇහැ අභ්‍යන්තර ආයතනය, රූපේ බාහිර ආයතන. නාජ්‍යත් බාහිර. කවුද මේ අජ්‍යත් බාහිරද බෙදුවේ? විඥාණය. විඥාණය තමයි කියන්නේ අන්න අරහි රූපයක් තියෙනවා. එහෙම කියනකොට ඒක දකින්න මෙතන මගේ ඇහැ තියෙනවා. මගේ ඇහැට සාපේක්ෂව තමයි අතන රූපයක් තියෙන්නේ. ඔය කතාව කිව්වේ කවුද? විඥාණය. නෑ එහෙමයි. චක්කු විඥාණයෙන් තමයි ඔය දේ ඇහැයි රූපේ වෙන් කරන්නේ. චක්කු විඥානේ කාර්යය තමයි නෑ ඇහැකුයි ඇහෙන් දකින්න රූපෙකුයි තියෙනවා කියලා කියන්නේ. හරි. ඒක අඳුරගෙන නෑ. ඇහැයි රූපෙයි වෙන් කරන මේ ද්වයතාව දෙකත්තකට බෙදන්නේ. අභ්‍යන්තර බාහිර වෙන් කිරීමක් තියෙනවා. ඒ කෘත්‍යය තමයි චක්කු විඥාණය කරන්නේ. මේ ඇහැ තියෙනවා, ඇහැට පේන රූපයක් තියෙනවා කියලා කියන එක. හරි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතන වෙන ක්‍රියාවලිය. මේ මාංශ ඇහි නැත්තම් මේ හැදිලා තියෙන ඇහි හැකියාවක් අනුව මෙන්න මෙහෙම ප්‍රතිබිම්බයක් හදලා දීලා තියෙනවා. ඒක විඤ්ඤාණය දැනගන්න. එතකොට අර දෙපැත්තකට බෙදයිද? නෑ. මේ හිතට පෙනුන දෙයක් දැනගත්තා. එතකොට එළියේ තිබුණ දෙයක් දැනගත්තා කියන දෘෂ්ටියට එයිද? නෑ. එන එළියේ මුකුත් නෑ කියලා හිතයිද? ඔය ඉස්සෙල්ලා හැම එළියේ තියෙන දෙයක් දැනගත්තා කියලා හිතයිද?
නෑ.
නෑ. එහෙනම් එළියේ මොකුත් නෑ කියලාද හිතන්නේ?
නෑ.
එහෙමත් නෑ. නෑ. ඔය හරි පරිස්සම් වෙන්න ඕනේ. එක දෘෂ්ටියකින් මෙදෙනවට තව දෘෂ්ටියකට. මම කියන්නේ එහෙනම් එළියේ මොකුත් නෑනේ. මෙහෙම දෙයක් කිව්වේ නෑ. මේකේ එළියේ තියනවා කියලා හිතෙන දෘෂ්ටියක් ආවා ඒක ආවේ මේ විදිහට. හරි? එහෙම නැතුව කිව්වේ නැහැ එළියේ මොකුත් නැහැ කියලා කතාවක් කිව්වේ නැහැ කවුද ඒක කිව්වේ? ඒක කියන්නේත් අපේ විඥානය. ඒකත් මතක තියාගන්න. එක පැත්තකින් අපි පෙන්නකොට විඥාණයෙන් අනිත් පැත්තෙන් කියන ආයෙ නැහැ එළියේ මොකුත් නැහැ. නැත යන දෘෂ්ටියට ඇදලා දානවා. නැහැ කිව්වොත් වැරද්ද මොකක්ද? එහෙනම් බැලුවම පේන්නේ කොහොමද? හරි. මුකුත් නැත්තම් පේන්නේ කොහොමද? දැන් නැහැ කියන දෘෂ්ටියට ඒකත් දෘෂ්ටියක් කියන එක පේනවා. එළියේ මුකුත් නැත්තම් ඔය වගේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ කොහොමද? එළියේ මුකුත් නැත්තම් එළිය අපි හිතමු ශූන්‍යයි කියලා. එහෙනම් එක එක જાති චිත්‍ර පේන්න පුළුවන්ද මේක හැදෙන්න පුළුවන්ද? එකට ඡායාව වැටෙන්න පුළුවන්ද? එතකොට හේ ඡායාව හැදෙන්න හේතු ටික නෑ එළිය ශූන්‍යයි. නේ? එතකොට ඇහැකින් දැකීමක් වෙයිද එළිය හිස්නා? දැකීම කියන ක්‍රියාවක් තියෙයිද?
නෑ.
පෙනීම කියන ක්‍රියාවක් සිද්ධ වෙයිද? අන්න ඔකයි නැත යන දෘෂ්ටියට ගියොත් තියෙන භයානකම. ඒතර බුදුහාමුදුරෝ ඇත යන දෘෂ්ටියට වටින්නෙත් නෑ නැත යන දෘෂ්ටියට වටින්නෙත් නෑ. පටිච්ච සමුප්පාදය දේශනා කරලා. එහෙම හැදුනේ ඒකට අවශ්‍ය හේතු ටික යෙදුනා හින්දා හැම්පෙන්නුම් කරා. දැන් බල්ලට විඳට එබෙනකොට බල්ලෙක්ගේ ඡායාවක් ඇහි වැටුණා හින්දා තමයි බල්ලෙක් වගේ පෙනුනේ. බල්ලෙක් වගේ පෙනීම තියෙනවා. ඉතින් අපි තර්ක කරලා නෑ නෑ මොකුත් නෑ කියලා එහෙනම් බල්ලෙක් වගේ පෙන්නන්න බෑ. නේද? ඒකයි මේක අර තර්කෙටම එහෙම අහුවෙන දෙයක් නෙමෙයි. ඇත කියන එක දෘෂ්ටියක් කියලා එකින් මිදෙනකොට එහෙනම් නෑ කියලා නිගමනයකට එන්න බෑ. ඔය ඇත්ත නැත්ත දෙකටම අහුනොවෙන තත්ත්වයක් තියෙනවා. මේ තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. හේතුඵලවාදය කියන්නේ. ඇත කියන එකට අහුවෙන්නෙත් නෑ, නැත කියන එකට අහුවෙන්නෙත් නෑ. හේතු ප්‍රත්‍ය යෙදෙනකොට එහෙම විද්‍යමාන වෙන අපේීමේ ස්වභාවයක් තියෙනවා. එහෙ ප්‍රතිබිම්බ හදන්න පුළුවන් ස්වභාවයක් තියෙනකොට පෙනීම කියන ස්වභාවයක් ඇති වෙනවා. චක්කු විඥානයේ පහළ වෙනවා. ඒක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. එහෙම නැති වුණා නම් පෙනීම කියන එකක් නැති වෙන්න ඕන නේද? නෑ, පෙනීම කියන එක තියෙනවා. ඇසීම කියන එක තියෙනවා. අපි දැනීම කියන එක දැන් ගන්න සුමද දැනෙනවා රස දැනෙනවා කායික ස්පර්ශ දැනෙනවා දැනීම කියන එක තියෙනවා හරි සිතීම කියන එක නැත්තම් දැන ගැනීම කියන එක තියෙනවා හරි හැබැයි ඒවා පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ ඒක නුවණින් තේරුම් ගන්න ඕනවා නුවණින් තේරුම් ගන්න එක එක උපමා දාන දැන් අන්න බාහිර රූපයෙන් මිදෙන්න අවශ්‍ය ටික තමයි අර බල්ලගේ ප්‍රමාණයෙන් කියන්නේ. පවතින. අතීතෙත් තිබුණ දැනුත් තියෙන අනාගතෙත් තියෙන දෙයක් නෙමෙයි. දැන් ඡායාව ඇති වෙන්නේ බලන මොහොතේ. බලන නිසාමයි නේද? ඡායාව ඇති වෙන්න හේතු ටික එතන තියෙන්න ඕන වතුරක් තියෙන්න ඕන ඒ විදියට ආලෝකයේම තියෙන්න ඕන නේද? ඒ හේතු ප්‍රත්‍යයන් කියන හින්දා තමයි බල්ලගේ ඡායාව වැටිලා බල්ලගේ ඇහි ඒක රැතෙන් අවශ්‍ය ආලෝක කිරණ ටික එන්න ඕන ඒකෙන් ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන ප්‍රසාද රූපයක් හැදෙන්න ඕන ඒකට අවධානය යොමු වෙන්න ඕන දැන් බල්ලා වෙන මොනවා හරි හිතා උපදින්දර බැලුවට ඒක පේන්නේ නැහැ ඒකට මනස යොමු වෙන්න ඕන ඕ සේරම වෙලා ඔව් මේ පේන දේ අපේන්නේ තියෙන නිසාමයි කියන දෘෂ්ටියත් එකතු වෙලා එළියේ තියෙන දෙයමයි මේ ඇහෙන් පෙන්නන්නේ කියන දෘෂ්ටියත් එකතු වෙලා තමයි එළියේ ඉන්න බල්ලෙක්ම ඇවිල්ලා විඥාන ගොඩාක් හේතු ප්‍රත්‍ය එකතු වෙලා තමයි එළියේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට ආවේ. එතන තේරුම් ගන්න පෙනීම කියන සිද්ධිය තියෙනවා. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බෑ. අපි බැලුවා බල්ලා විචායවත් වෙයි අපේ ඡායාවත් වෙයි. එහෙනම් පෙනෙන එකේ කිසිම වරදක් නැහැ. ඒක තමයි ඇහි හැකියාව. එක තේරුම් ගන්න. පෙනීම කියන සිද්ධිය නෙමෙයි වැරද්ද. පෙනීම නිසා ආපු මතය, දෘෂ්ටි. පෙනීම උදව් කරගෙන සකස් කරපු දේවල්. අවිද්‍යාව මුල් වෙලා සකස් කරපු දේවල් තමයි මෙතන වැරද්ද. ඇත්ත දිහට නොදැන හිතෙන් කියපු දේවල්. ඒ ටික විශ්වාස කරපු එකයි දැන් වැරද්ද වෙලා තියෙන්නේ නේද? විඥාණය සකස් කරලා දීපු ටික ඇත්ත කියලා විශ්වාස කරපු දේවල්. මෙතන ඇහක් තියෙනවා, අතන බල්ලෙක් ඉන්නවා කියලා චක්කු විඥාණය කියනවා. මෙතන ඇහක් තියෙනවා, අඳුරගන්න දෙයක් තියෙනවා. අඳුරගන්න එක හිතට බාර කළා. හිත තව පොඩ්ඩක් පරණ අත්දැකීමක් දාලා ආවම පේනවනම් ඕක බල්ලෙක් කියලා පරණ අත්දැකීමකුත් එතෙන්ට දාලා සකස් කරලා දුන්නා. හරි? ඒ හේතු ප්‍රඵල ක්‍රියාවලිය තමන්ට තෝරගන්න පුළුවන් වෙනවා. හරි? ඔය අපි ගොඩාක් විස්තර කරලා තියෙනවා. දැන් එතකොට බලන්න බාහිර රූපය කියලා එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් මේ ඇහැ නිසා දැනගන්න බෑ. ඒක හිතෙන් කියන දෙයක් තමයි එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ. පෙනීම කියන එක තිබුණට මේ පෙනීමට බෑ එළියේ තියෙන සැබෑ தත්ත්වය අපිට පෙන්වන්න කරන්නේ. ඒ හින්දා තමයි බල්ලා රැවටෙන්නේ. පෙනීම තිබුණාට එළියේ තියෙන සැබෑ தත්ත්වය උට දැනගන්න බෑ. පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියෙන්. පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියේ ඉන්නකම් ඇත්ත தත්ත්වය දැනගන්න බෑ. පෙනීම තියෙනවා. හැබැයි අපි පෙනීමෙන් නවත්තලා නැහැ. පේන දේකුත් තියෙනවා, දකින්න මමත් ඉන්නවා කියන මට්ටමට අපි සකස් කරනවා. ඒ අවිද්‍යාවෙන් කරන දේ. පෙනීමට අමතරව පේන දේකුත් තියෙනවා. ඒ දේ දැනගන්න මමත් ඉන්නවා. ඕව අවිද්‍යාවෙන් සකස් කරන දේ. ඇත්ත ඇති හැටි නේ. ඇත්ත ඇති හැටි නම් පෙනීමේ සිද්ධියක් තියෙනවා එච්චර. ඊට පස්සේ කියන දේවල් ඔක්කොම මේ හිතෙන් සකස් කරන දේ. හරි? එළියේ තියෙන දේ ඇහෙන් දැනගන්න බෑ. ඇහෙන් පුළුවන් පෙනීම. අර ටීවී එකේ channel එක දාලා දෙනවා විතර. මේ පෙන්වන්නේ මොනවද කියන එක තමන් හිතෙන් සකස් කරන දේවල්. ඔය එළියේ තියෙන දේවලද ඇත්තද බොරුද ඒ ඔක්කොම හිතෙන් හදන දේවල්. ලෝකය හදන්නේ හිතෙන්. ටීවී එක තමයි බලන්නේ. දැන් හිතන්න ඕනේ ඇමරිකාවේ දෙයක් දැන් පෙන්නනවා ටීවී එකේ. අපි ටීවී එක දිහා බලාගෙන විශ්වාස කරන ඔන්න ඇමරිකාවේ වෙන දේ. ඒකට කතාව හදන්නේ කවුද? අපි අපේ තියෙන අර දැඩි විශ්වාසය අනුව තමයි ලෝකෙට ආයේ කතාව හදන්නේ. එනක් මෙතන ඇත්තට සිද්ධ වෙන්නේ මේ මෙතන tire වැටෙන දෙයක් බලලා අයින්ද දැනගන්න දෙයක් විතරයි. ඉතුරු ටික ඔක්කොම අපේ දැනීම මත ගොඩ නගන දේ. කලින් හදාගත්තු දැනීම. ඒක
තමයි ආයතන
දෙකක සම්බන්ධයක්. බල්ලගේ ඇහි ඡායාව වැටෙනකොට ප්‍රතිබිම්බ හැදෙනකොට චක්කු විඥාණයෙන් දැකීම සිද්ධ වෙනවා. හරි? දැකීම කියන්නේ මම හැකේ රූපෙකුයි තියෙනවා කියලා චක්කු විඥාණයෙන් කියනවා. තාම අඳුරගෙන නැහැ. ඇයට අරමුණ යන මොකද්ද උතිය? අභ්‍යන්තර බාහිර බෙද. ඊළඟට මනසෙන් තමයි දැන් පරණ අද්දැකීම් ටික අරගෙන ඔය විදිහේ එකක් නම් ඔය බල්ලි. කියලා කියනවා. ඒක පෙර අද්දැකීම් ටික. පරණ අත්දැකීම තමයි ඔන්න දැන් හිතෙන් දැනගෙන තියෙන්නේ. දැන් අරක නිරුද්ධ වෙලා ඉවරයි. ඇහෙන් දැනීම නිරුද්ධ වෙලා ඉවරයි මනෝ විඥානේ පහළ වෙනවා. ඒක තියෙන්නේ නැහැ. දැන් හිත තමයි විශ්වාස කරන්නේ පැවැත්ම දෙන්නේ. නැත්තම් තමයි වැරද්ද තියෙන්නේ. දැන් තියනවා කියන්නේ අපි මේ වෙන ක්‍රියාවලිය නෙමෙයි දකින්නේ. අර එළියේ තියෙන දෙයමයි දැන් මේ ගැනමයි හිතන්නේ කියලා දැඩි දෘෂ්ටියක් තියෙනවා. අර එළියේ තියෙන දේ ගැනමයි ඔන්න දැන් අඳුරගන්නේ. අර හිතේ ඇති වුණ සංඥාවක්. දැන් අපි සංඥාව දිහා තමයි ඔන්න බලාගෙන චේතනා ටික හදන්නේ. ඒ වුණාට දැනුමක් නැහැ මේ හිතේ ඇති වුණ සංඥාවක් රූප සංඥාව. බලාගෙන රූපේ ගැන හිතනවා කියලා එහෙම හැඟීමක් නැහැ. අපි හිතන්නේ මේ එළියේ තියෙන සතර මහා ධාතු රූපේ ගැන තමයි ඔන්න දැන් හිතන්නේ. ඒකට තමයි නමක් පනවන්නේ. නේද? ඔය බල්ලෙක් කියලා පනවන්නේ මේ හිතේ තියෙන සතහනක නෙවෙයි. හැබැයි යොදාගන්නේ හිතේ තියෙන සතහන. අපි නම පනවන්නේ එළියේ තියෙනවා කියලා මේ විශ්වාස කරන දේ. ඒක විශ්වාසයක්. හිතේ තියෙන මේ විශ්වාසයක් නිසා එළියේ තියෙන ස්වභාවය නෙවෙයි. ඔව් මේ මොහොතේ විඥානය මේ මොහොතේ. මේ මොහොතේ විඥානය. පරණ එක මැරිලා ඉවරයි. හැම හිතක්ම කියන්නේ මේ මොහොතේ දැනගෙන. ඒකයි අතීතයක් නැහැ කියන්නේ. මේ අපි ඉගිය ගැන හිතුවත් මේ මොහොතේ හිතන. මේ මොහොතේ දැනගෙන. හෙට ගැන හිතුවත් මේ මොහොතේ දැනගෙන. නේද? අපේ හිතෙන් තමයි කියන්නේ තාම ඔබ ඇවිල්ලා නැහැ කියලා. ඒකට දැනගත්තේ මේ මොහොත. ඒ මොහොතේ හටගන්න ඔ විඥානික අරමුණේ නාම රූපය. විඥානික අරමුණේ නාම රූපය. නාම රූපය, නාමික රූපය, නමට තියෙන රූපය. ඒ කියන්නේ සතහනක් විතරයි. එළියේ තියෙන සතර මහා ධාතු එකක් නෙවෙයි. අන්න තමයි මේ නාම රූප වෙන් කරගන්න ඕන කියන්නේ. දැන් මේ හිතන්නේම හිතේ ඇති වෙන සංඥා චෛතසිකෙන් දෙන රූපමය හැඟීමක් ගැන විතරමයි මේ හිතන්නේ. ඒක හිත ඇතුලේ වෙන ක්‍රියාවලියක් නිසා බාහිරට ඇති දෙයක් නෙවෙයි. බාහිරය ගැන හිතනවා කියලා පෙන්වන්නේම විඥාන. එතකොට බාහිරේ ඉන්න බල්ලෙක් කියලා කියන්නේ බල්ලාගේ විඥානය නිසා. පවතින තත්ත්වය ඒක නෙවෙයි. එතකොට තේරුම් ගන්න මේ දකින දේ අපිට පවතින දෙයක් කියන විශ්වාසයෙන් දකින හින්දා තමයි එහෙම හිතෙන්නේ. ඔය දකින්නේ එළියේ තියෙන දෙයමයි කියන විශ්වාසයෙන් ඉන්නකම් එහෙම පේනවා. දැන් හිතන්න අර බල්ලා එබෙන්නේ ගඟකට. ගලාගෙන යන ගඟකට.
ඈ?
බඩු ඡායාව ගලාගෙන යනවා නේද? මේකෙන් ගලන ගඟක් කියලා හිතන්න. දැන් ඒ ඡායාව තියෙන දෙයක්ද? වතුර වේගෙන් ගලනවා. ඒකට මේ දකින්නේ කොච්චර වෙනස් වෙන දෙයක්ද නේ? ගලන වතුරක නම් මේ ඡායාව දකින්නේ. ඒ බලන මොහොතේ තියෙන ඡායාව තව ක්ෂණයකින්
දැකීමේ
නේද? එතකොට අර තිරෙත් වෙනස් වෙලා, ඒ කියන්නේ වතුරත් වෙනස් වෙනවා. නේද? දැන් බලන්න එළියේ තියෙන දේ කොච්චර වේගෙන් වෙනස් වෙන්න පුළුවන්ද?
දැන් මේ ආලෝක කිරණ හරහා නෙන්නේ.
ඔව්. දැන් ඔන්න ගලන වතුරක තියෙන ඡායාව. හරි? ඒකෙන් එන කිරණ ටික තමයි ඇහි ප්‍රතිබිම්බයක් හදලා දෙන්නේ. හරි? එතකොට දැන් එළියේ තියෙන ඡායාව ඒ ඡායාව හැදෙන තිරයේ වතුර ටික කියන්නේ නේද? ඒක මේකෙන් ගලනවා. තිරය
වෙනස්.
තිරය වෙනස්.
ඡායාව.
ඡායාව වෙනස්. ඡායාව
ඊළඟට ඔක තව ටිකක් හිතන කෙනෙකුට ඒකෙන් එන ආලෝක කිරණ ටිකකින් තමයි මෙතන ඇහි රූපය හැදෙන්නේ. ඒ ආලෝක කිරණත් වෙනස් වෙනවා. ඒවත් තරංගවල. එතකොට මේ බල්ලගේ ඡායාව ඇහි වැටෙනකොට අර එළියේ තිබුණ එක ගිහිල්ලා ඉවරයි. නේ. දැන් ඔකේ නිකන් හිතන්න කැමරාවකින් අපි ක්ෂණිකව ගන්නවා ෆොටෝ එක. වේගෙන් යන එක. අනේ ගන්න ෆොටෝ එක තමයි දැන් මේ ඉතුරු කරගෙන. අර බාහිරේදී ගිහිල්ලා ඉවරයි.
බල්ලගේ හිතීමත් වෙනස් වෙලා.
දැන් මොන්න දැන් දෘෂ්ටියෙන් තමයි මේ ෆොටෝ එක අතන තියෙනවා. තාමත් තියෙනවා. දැන් බල්ලා ගහක් යටට ආවට ෆොටෝ එක තියෙනවා. හිතට ගත්තු ෆොටෝ එක තියෙනවා. නාම රූපේ තියෙනවා. ඕක දිහා බලබලා ඉතින් හිතන්න පුළුවන්. අර එළියේ තියෙනවා. ඒක ගිහිල්ලා ඉවරයි. වතුර. දැන් මේක දැනගන්න මොහොත වෙනකොට අරක නිරුද්ධ වෙලා ඉවරයි තේනවා. දැන් ඒ ඡායාව දැන් අපි හිතමු දකින මොහොතේ තියෙන වතුර ටිකේ හටගත්ත ඡායාව. ඒක ඊට මොහොතකට කලින් තිබුණාද?
නෑ.
මොහොතකට කලින් වෙන වතුර ටිකක්
තිබුණා.
ඊට මොහොතකට කලින් තිබුණ දෙයක්ුත් මේ ගලා යන වතුරේ ක්ෂණයේ ගත්තු දෙයකට තමයි දැන් පැවැත්මක් දීලා තියෙන්නේ. මේක අතීතෙත් තිබුණා, දැනත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියන ලොකු දෘෂ්ටියකට ඇවිල්ලා තියෙනවා. බව පැවැත්මක් දීලා තියෙනවා. හරි. දැන් පේනවා ඔන්න රූපේ අනිත්‍යයි කියලා බලන්න ඔන්න ඕක තේරුම් ගන්නවා. නැතුව මේ අර තියෙන චෛත්‍ය කොච්චර අනිත්‍යයි කියලා බැලුවත් ඕගොල්ලන්ට වඩා ඒ චෛත්‍ය පවතුන. ඔබල වැඩිලා ගියත් ඒක. හැබැයි මේ ඇහැ ක්‍රියා කරන ක්‍රියාවලිය උතන පටිච්ච සමුප්පාද ධර්මතාවය දැක්කොත් අපි ඔය දැනගන්නේ එක නාම රූපේ අරහි නිරුද්ධ වෙලා ඉවරයි දැනගන්නේ. ඒ පටිච්ච සම්පන්නව ඇති උන නාම රූප සටහන. ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට අන්න දැන් පේන අනිත්‍යතාවය ඇති. අර අපි ඇහෙන් ගන්න ක්ෂණයේ හටගත්තු දේ. ඒක පෙර නොතිබීම මේ මොහොතේ හටගත්තේ. ඉතුරු නැතුවම නිරුද්ධ වුණේ. අන්න එතන පේන අනිත්‍යතාවය ඇති. දැන් පේන්නේ තියෙන චෛත්‍ය කාණිත්‍ය නෙමෙයි. හේතුප්‍රත්‍යයෙන් හටගත්ත හේතුප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එනවා ධර්මතාවය. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වීමක් මේ දැකීම නිසා ඇති වෙනවා. ඒ දැකීම නිසා එහෙම දෙයකට අපිට පවතිනවා කියන්න පුළුවන්ද? මීට කලින් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. අනාගතේ අත්දකිනවා නම් අනාගතේ ඒකට හේතු ප්‍රත්‍යය දීලා තව පෙන්වීමක් වෙනවා. අනාගතේ දැන් අර බලලා දකිනකොට වතුර ටික හිඳිලා නම් දෙයිද බලන්න? නෑ. ඒ ඒ මොහොතේ දැන් අනාගතේ තර හේතු ප්‍රත්‍ය ටික යෙදුනොත් වෙයි බලන්න. ඒ පෙන්නේ කලින් දැක්ක බලනවා. අන්න ඔක නෑ නේද? දැන් බල්ලා ඉන්නේ ආර ඉන්න බල්ලාම අන්න ආයේ පේන්නේ. නේද? අපි ඉන්නේ ආර කලින් දැක්ක චෛත්‍යෙම ඔන්න ආයේ දකින්න.
ආයි දකින්නේ වෙනස්.
බල්ලා දැහගේ අපි.
ආයි දකින්නේ
වෙනස් චෛත්‍යෙ. අකුඩියක් ගැහුවා. ඔයගොල්ලෝ මිනිසු දිව්වට අපේ දෘෂ්ටියමයි ඔයගොල්ලෝ තියන්නේ. මොකද පෙන්නන්නේ මොකක්ද? අර ගලා යන වතුර පෙන්නන්නේ.
දකින්න එක නෙමෙයි හෙට දකින්න.
මම තේරුම් ගන්න.
අද දකින්නේ
ඒ ක්ෂණිකව පෙනීමෙන් හිත පෙන්නපු දෙයක් කොහෙද? ආයෙත්
කියන කතාවක් නෑ.
ඔව්. හෙට ආයෙ උකම දකින්න පුළුවන් ඊවට දකින්න බෑ. මතක තියාගෙන අර ගලා යන වතුර දිහා තමයි දැන් බලන්නේ. බලන්නේ ඡායාව. ඒ ඡායාව ඊට කලින් තිබුණ ඡායාව නෙමෙයි. මොකද වතුරත් ගලාගෙන ඉන්නේ. මේ ඡායාව ඉන්නේ මතක තියාගන්න මේ උඩ ඉන්නකෙන් එළියෙන් එන ටිකක්. මේ ඉස්සෙල්ලා එළියෙන් ආපු ටික නෙමෙයි දැන් එන්නේ.
ඒක පටිච්ච සම්පන්න.
දැන් ඕක තව ටිකක් තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. අපි දැන් බල්ලෙක් දිහා නැතුව ඔය බලා ඉන්නේ. අපි හිතමු මේ පහනක දැල්ලක්ක ඡායාවක් කියලා දැන් බලා ඉන්නේ. දැන් ගලා යන වතුරේ වැටිලා තියෙන්නේ පහන් දැල්ල. අපි රෑට දැකලා තියෙන්නේ පහනක දැල්ලේ ඡායාව බලා ඉන්නේ. නැත්නම් රහසේ තියෙන කරුවක් දිහා බලන්නේ. හරි. දැන් බලන්න ඒ මේ මොහොතේ දකින දැල්ල කියන්නේ අපි දැල්ල තියනවා කියලා හිතුවොත් ඒකේ ඒ මොහොතේ පත්තු වෙන තෙල් ටික නිසා හටගත්ත දැල්ල. තව මොහොතකින් දකින්න පුළුවන් ද ඒ දැල්ල? දැන් තරුවකින් එන එළිය දකින්නේ දැන් අවුරුදු ගානකට ඉස්සර ආපු එළිය ටික. මේ මොහොතේ ඒ තරුව විනාශ වෙලා ඉවරයි. සමහර අපි හිතනවා තාම අන්න අර තරුව තියෙනවා. අන්න අර දැල්ල තියෙනවා. ඒක විනාශ වෙලා තියෙනවා. මේ ආලෝකය මෙතෙන් පේන ටිකට ඒක විනාශ වෙලා ඉවරයි. දැන් බලන්න මේ එළියේ තියෙනවා කියන රූපේ කොච්චර අනිත්‍යද. අපි දැනගන්න මොහොත වෙනකොට එතන නැහැ. විතරක් වේගයක් නේ
තියෙන්නේ.
ෆොටෝ එක ඉතින් තියාගන්න පුළුවන්. අපි මනසේ දාගන්න ෆොටෝ එක තමයි තියාගන්නේ. ඒක දිහා බල බල අන්න තියෙනවා අන්න තියෙනවා. නෑ අම්මා මැරිලා ඉවරයි. ෆොටෝ එක තියෙනවා ඔළුවේ තියෙනවා. මම දැන් ඉන්නවා නේ. මේ ඉන්නේ අර ඉඳුම් වැඳගෙන මේ ඉන්නේ. අම්මා වෙන කොහේ හරි ඉපදිලා ඇති නෑ. අපේ මනසේ ෆොටෝ එක තියෙනවා. නෑ එතකොට මතක තියාගන්න මේ ගලා එන වතුරේ ඇති වුණ අරෝණී දෙයක් දැකලා බල්ලට වඩා මුලාවෙන් අපි ඒකට ප්‍රයත්නක් කියලා. නෑ නෑ මේ ඉස්සෙල්ලක් තියෙනවා දැනක් තියෙනවා අනාගතේ. පටිච්ච සමුප්පාදයක් කොහෙද ඉන්නේ? ප්‍රයත්නක් දුන්නත් පස්. පටිච්ච සමුප්පාද දැකලාද? අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන පටිච්ච සමුප්පාද. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙම නැත්නම් සරිත් හාමුදුරන්ට කියන්නේ මොකද්ද? යේ ධම්මා හේතුප්පකෝ තේ සංහේතුං සකාගතෝ වාහ. ඔබ තේරුම් ගත්තා නම් මොකක් වෙයි? සෝවාන් තහත් වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. අවබෝධ කළොත් සෝවාන් වෙන්න
පුළුවන්.
පටිච්ච සමුප්පාදය තමයි ඒක දකින්න. දැන් මුළු පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද? අර අංග ටිකට අවිද්‍යාව ලංකාරය ඕටි නේද? අන්න හරි. දැන් පස්සේ කියන්නේ මොකද්ද? පස්ස සමුදය දකිනවා. පස්ස නිරෝධයත් තේිනවා. දැන් මාර්ගය විතරයි වඩන්න තියෙන්නේ. අන්න ඔකට කියනවා සම්මා දිට්ඨිය කියලා. නේද? මේ දේශනාවේ මම කිව්වේ පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය තමයි තමන්ට උපද්ද ගන්න ඕන. දැන් මේ දැක්ම ගන්න නම් කොහොමද මෙනෙහි කරන්න ඕන? අච්චරයි නේද? එතකොට ඇහැට පේන රූපේ ඔන්න දැන් බලන්න අනිත්‍යයක් තියෙනවා. දැන් බලන්නේ අර මව කුසෙන් උපදිනකොට තිබුණ ඇහැ, මැරෙනකොට තියෙන ඇහැ දෘෂ්ටියකින් නෙවෙයි.
මේ මොහොතේදී.
අර ක්ෂණිකව හටගන්න දේ දකින්නයි ඇහැක් ඉපදුනේ. මම ඇහැ ඉපදීම ගැන කිව්වේ නෑ. ඔයිට කලින් දවසේ කියලා ඇති ඇහැත් පිටිච්ච සම්පන්නයි. නะ? සද්ද යහන වෙලාවේ ඇහැ නෑ. චක්කු විඥානේ බවදින මොහොතේ විතරයි ඇහැ තියෙන්නේ. එහෙනම් චක්කුඥානයක් පහළ වෙන්නේ නැත්නම් ඇහැ නිරුද්ධයි. චක්කුඥානේ පහළ වෙන ක්ෂණේ තමයි ඇහැ හටගන්නේ. මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධයි. සෝත විඥානේ හටගන්නකොට කණක් පෙර නොතිබීම හටගෙන ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. ඒ ධර්මතාවය දැක්කොත් ඔක අභ්‍යන්තර ආයතනයට දාන්න පුළුවන්. දැන් අද විස්තර කළේ බාහිර ආයතනයට දාන හැටි. එහෙන් යම් කිසි දෙයක් දැක්කනම් ඒක පටිච්ච සමුප්පන්නව හටගත්තා. එහෙමම නිරුද්ධ වෙනවා. එහෙම දෙයකට තමයි අපි මේ වැරදි දෘෂ්ටියින්ද පැවැත්මක් දීලා තියෙන්නේ. ඒක ලෝකේ කියලා මොනවා හරි හිතාගෙන ඉන්නවා නම් දැනගන්න මේ ආයතනෙන් දැකපු දෙයක්. විඥාණයෙන් තියෙනවා කියපු දෙයක්. ඒක පවතින තත්ත්වෙ නෙමෙයි ওই පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්න කියන්නේ ක්ෂණිකව හටගත්තා එහෙමම. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය තියෙනකොට විද්‍යමාන වෙනවා. හේතු ප්‍රත්‍ය දුන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ නැහැ. එහෙම දාපත. හේතුප්‍රත්‍ය තියෙනකොට එහෙම විද්‍යමාන වෙනවා. හේතුප්‍රත්‍ය නැත්නම් එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. ඔන්න ඔකයි මේ කටිච්ච සම්පත. ඒ හේතුප්‍රත්‍ය තියෙනකොට එහෙම විද්‍යමාන වෙනවා. ඒකෙන් කියන්නේ පවතින හින්දම පේනවා. ඒක අපේ දෘෂ්ටි. සක්කාය දිට්ඨිය මතුවෙන්නේ එතකොට. කටිච්ච සම්පන්න බව දකින්නේ නැති වෙනවා. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් දකින කෙනෙකුත් වැඩක් නැහැ, දකින දෙයකුත් වැඩක් නැහැ. දකින දෙයක් පණවන්න බැයි නම් දකින කෙනෙක්ව පණවයි. මොහොම ධර්මතාවයක් තියෙන්නේ. ඔය ධර්මතාවය මතක තියාගන්න අභ්‍යන්තර ආයතනයට දකින්නත් ඕන, බාහිර ආයතනයට දකින්නත් ඕන, විඤ්ඤාණයට දකින්නත් ඕන. ඇහැට දකින්නත් ඕන ඇහැ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්, සංකත ධර්මයක්. ඇහැ නිසා දැනගන්න රූපෙත් පටිච්ච සමුප්පන්නයි, ඒකත් සංකත ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විඤ්ඤාණය, ඒ දෙක නිසා හටගන්න විඤ්ඤාණය. හිතාගන්න අර ගලා යන ගඟේ ඇතිවෙන තරුව හරි පහන් දැල්ල හරි දකිනකොට ඒ දැල්ලක් ක්ෂණිකව වෙනස් වෙන දෙයක්, ඡායාව වතුරත් වෙනස් වෙන දෙයක්. ඔය නිසා හටගන්න හිතෙන් විඥාණයෙන් කියන අන්න මොකද්දෝ තියෙන. මහා ලොකු වෙනස් වීමක් නැද අපි ප්‍රයත්නක් දෙන්නේ නැහැ. ඒ හිතට පුළුවන් මේ ප්‍රයත්න දෙන්න. අවිද්‍යාව තියෙනකන් ඒ ප්‍රයත්න දෙන්න. ඇත්ත ඇති හැටි මෙනෙහි නොකරන තාක්කල් ඒ ප්‍රයත්න දෙන්න පුළුවන්. අපි සසරේ පුරුද්දට ඇහැ පාවිච්චි කරන තාක්කල් ඒ ප්‍රයත්න දෙන්න. දැන් නුවණින් ඒව උපදින හැටි දකින්න නුවණින් මෙනෙහි කළොත් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එන්න මෙහෙමයි මේ කහටගත්තු. යෝනිසෝ මනසිකාරය. දැන් තමන්ට තේරි ඔය අවබෝධය නැතුව සම්මා දිට්ඨිය නැතුව යෝනිසෝ මනසිකාරය පවත් ගන්න පුළුවන්ද? අවබෝධය ඇති වුණා. යෝනිසෝ මනසිකාරය යෙදෙනකොටම සක්කාය දිට්ඨියට මොකද වෙන්නේ කියලා තේරෙනවා. එතකට ඔන්න ඔය දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් තියෙනවා. දැක්මක් අවබෝධයක් දැකීමක් තුළින් තමයි සක්කාය දිට්ඨිය පහමෙන්. නැත්නම් ආර්ය මාර්ගයට වැටෙන්නේ නැත්නම් සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මොකද ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නැහැ. දෙක තුනක් එකපාර බලන්න යන එක එක ආයතනයක් වෙන් කරගෙන ඒක බලන්න ඉස්සෙල්ලා. නැහැ අපි කනහරි අරගෙන මේක හොඳට නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊට පස්සේ අනිත් එකත් තව එකත් එහෙමම ඒක නිකම්ම වැටෙන්නේ. මේකම එක සැරේ බලන්න. එක හිතක් රැවටෙන එක හිතාන්න චෛත්‍ය තියෙනවා. කියන එක අරන් පොඩ්ඩක් නුවණින් බලන්න. ඒක බලන්න දවසම ගත්තත් කමක් නැහැ. බලද උග තේරුම් ගත්තොත් හෙට ජෛත්‍ය දකින්නකොටවත් මෙනෙහි වෙයි. මෙහෙම මේ පටිචරම් පන්නේ. හා
අනිත් ඒවට තිබෙන්නේ
නේද? ඔව් එකකට බලන්න පුරුදු වෙන්න ඕන. ඔක්කොම ඕනේ. හතර පහක් ඕන නැහැ. එකක් බලන්න. අර තියෙන ජෛත්‍යෙ මිදෙන්නකො ලබන හොතිය වෙනකොට. භවතිනවා කියන දෘෂ්ටිය ප්‍රයත්න දෙයිලු ලෝකේ. ඒ හිතෙන් හදපු පටිච්ච සම්පන්න ධර්මතාවය කියලා දකින්න. හරියට අර බල්ලාගේ රැවටීමෙන් බල්ලා ඊට පස්සේ නිදට එවෙනකොට රැවටෙන්නේ නැහැ වගේ දැක්කකට ඉන්නකො. ලෝකෙට ඇති දෘෂ්ටියෙන් ඇහැ පාවිච්චි කරපු ඒ මුලාවේ නිදන්නකො. නේද? ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ ආයතන පිරිසිඳ දකින්න කිව්වහන් 12 ආයතන. ඇහැත් ආයතනය, ඇහැට අරමුණු වෙන රූපෙත් ආයතනය. චක්ක ආයතනේ රූප ආයතනය. සෝත ආයතනේ ශබ්ද ආයතනය. ගහන ආයතනේ ගන්ධ ආයතනය. ජීව ආයතනේ රස ආයතනය. කාය ආයතනේ ස්පර්ශ ආයතනය. මන ආයතනේ ධම්ම ආයතනය. ආයතන වල පිරිසිඳ දකින්න. අභ්‍යන්තරයි බාහිරයි කියලා වෙන් කරන්න ඕන වෙයිද ඔක දකින්නකොට කියලා තේයි. ඒක කරන්නේ විඤ්ඤාණය. විඤ්ඤාණය ගාය ඔය දෙක දෙපැත්තට දාලා පෙන්නන්නේ. අනේ දකින්න දෙයක් තියෙනවා, දකින්න කෙනෙකුත් තියෙනවා. එයා තමයි මේ මායාකාරයේ වැඩි දියුණු. අපිත් ඒකයි ආයත තමයි කියලා ඉතින් දකින්න දෙය ඊළඟට අඳුරගන්නවා. නමක් දෙනවා, පනවනවා, ඊළඟට ඔබට කැමැතිද නැද්ද, එළියෙන් ගැටීම් ඇති කරගෙන ඉතින් යනවා සසරේ. ඔය ඇති කරන්නේ දුක කියලා තේින්නේ. ඔය ඇති කරන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා තේින්නේ. ශූන්‍යතාවය කියන්නේ දැන් ඔන්න බල්ලා නිදට ඉඳලා රැවටෙන තාක්කල් ඌට බල්ලෙක් ඉන්නවා. සත්‍ය අවබෝධ කරගත්තහම මේ බල්ලා නිරුද්ධයි. නමුත් රැවටෙන්නේ නැහැ. එතනයි ශූන්‍යතාවය. කියන්නේ හේතුපත්යෙන් හටගත්තු බල්ලෙක් නම් ඉන්නේ. පටිච්චසමුප්පන්නව විද්‍යමාන වෙන බලයක් නම් ඉන්නේ. ඒ පවතින සතර මහා ධාතු බලයක් නෙවෙයි. ඇත්ත දකින්න. ඒක මෙච්චර කල් හිටිය බලලා දැන් ශූන්‍ය. නිරෝධ. එහෙමද? හැබැයි මොකුත් නැහැ කියන එක නෙමෙයි. ආයේ බැලුවොත් බලයක් තියෙනවා. දැකීම තියෙනවා. නැහැ දෙයක් නැහැ තියෙනවා. ඡායාව තියෙනවා. දැනීම තියෙනවා. පෙනීම නිසා ඇති වෙන දෘෂ්ටි tikai අතේ. සාදුරට රැවටෙන්නේ. ඒකට කලින් දැක්ක ලෝකේ දැන් ශූන්‍යයි. ඒක කටිස්සනක් වань. පෙනීම විතරයි. පෙනීමෙන් හදන ලෝකේ නැහැ. පෙනීමෙන් හදන ලෝකේ නැති වෙනකොට පෙනෙන තැනක් පවතින්නේ. සක්කාය දිට්ඨිය දුරු. බලන්න ඉන්න කෙනා තමයි සක්කාය දිට්ඨිය. බාහිර ලෝකේ අත්දකින්න ඉන්න කෙනා තමයි සක්කාය දිට්ඨිය මම කියන්නේ. බාහිර ලෝකේ ශූන්‍ය වෙනකොට මම කියලා කෙනෙක් පිළිගන්නේ නැහැ. හැබැයි ඕක ලෝකයක් නැහැ කියන එක නෙමෙයි, ඒක දෘෂ්ටි. ඒක හොඳට පැහැදිලි වෙන්න. බාහිර මුකුත්ම නැහැ කියන එක නෙමෙයි. එහෙනම් පෙනීම වෙන්න බෑ. මේ හිස්නම් පෙන්නේ කොහොමද? නේද? එන්නත් කියන දෘෂ්ටිය නෙමෙයි ශූන්‍යය. පටිච්චසමුප්පාදයේ අවබෝධයෙන් ශූන්‍යය. මෙච්චර කාල රැවටිලායි පිටිය හින්ද ලෝකය. මුලාවෙන් හැම ලෝකෙ තියෙනවා. අන්න ඒ ලෝකෙ ශූන්‍යයි. ඒ අර හේතුප්‍රත්‍ය ඇතුවම උකට ඉරුම් ගන්නවා. අර තියනවා කියන එක කණිත්‍ය බලබලා ඉඳලා නම් දකින්න බෑ. එන්න මේ හේතුප්‍රත්‍ය නිසා මෙහෙම විද්‍යමාන වෙනවා කියන පැත්තෙන් පටිච්ච සමුප්පාදේ දකින්න. ඒ පටිච්ච සමුප්පාද අවබෝධය ගන්න. හොඳයි. මම හිතනවා දැන් ඇති කියලා. අද සාකච්ඡාව දිගට ගියා ගොඩක්. ඉතින් මේ හිතනවා ගොඩක් දේවල් තේරුම් ගන්න ඇති කියලා.